අරවා ඇමතුමා කතාව කරගෙන යනවා මම.
කතාව?
ඔව්.
දැන් කතාවට දැන් ආයෙත් අලුතෙන් විනාඩි 10ක් දෙනවා. 15.
ඔතුමාට විනාඩි 9ක් කාලයක් තිබුණේ කතාව කරන්න.
15ක් තිබුණා.
නෑ අද අඩු වුණා වෙලාව කාලය.
හොඳයි බොහොමත්ම ස්තුතියි මට මේ වෙලාව ලබා දීපගෙන. දැන් මම මේ කතා කරන්න ගියේ දැන් අපි මේ දේශපාලන තීන්දුව ගන්නකොට අපේ විපක්ෂයේ മന്ത്രിතුමාලා ගොඩක් වෙලාවට කිව්වා තමුන්නාන්සලගේ දේශපාලන ඉවරයි කියලා. අපි මේ දේශපාලන තීන්දුව ගන්නකොට දේශපාලන ඉවරයි කියලා. අපි හිතනවා ඇත්තටම අපි දේශපාලන ඉවරයි. මොකද අපි මේ තීන්දුව ගත්තේ මේ ආයිත් දේශපාලනය කරන්න මිනිස්සු බඩගින්නේ ඉඳෙද්දි දේශපාලනය කරන්න, මිනිස්සු පූලිං වල මැරෙද්දි දේශපාලනය කරන්න, එහෙම නැත්නම් මේ වෙලාවේ මිනිසුන්ගේ අපහසුතා දිහා බලාගෙන දේශපාලනය කරන්න නෙවෙයි, රට වෙනුවෙන් මේ වෙලාවේ තීන්දුව ගන්නව ඇරෙන්න මේ දේශපාලනය කරන්නේ නැහැ. ඒ දේශපාලනය කරන්න අපි වංකුලොත් නැති නිසා තමයි අපි දේශපාලනේ පැත්තකින් තියලා අපි මේ තීන්දුව ගත්තේ. දැන් මේ අද අපි දැක්ක ප්‍රවෘත්ති වලට උදේ පාන්දර ඛනිජ තෙල් සේවකයෝ ලෙඩ නිවාඩු දානවා කියලා. දැන් ඇයි මේ ලෙඩ නිවාඩු දාන්නේ? ගුවන් යානා සඳහා තෙල් ගෙන්නන්න වෙනත් අංශවලට ඉඩ දෙන නිසා. රජයේ තියෙන ඒකාධිකාරයට අමතරව තවත් ආයතන වලට ඉඩ දෙන නිසා. දැන් ඒකාධිකාරයේ තිවිලා තෙල් ගෙනේවද? ලංකාවේ කොම්පැනි වලට මොකද වුනේ? ගුවන් යානා වලට ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන ඇවිල්ලා මෙහෙ තෙල් යානා වලට පුරවන්න වුණා. යන ගුවන් යානා ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන යන්න වුණා. ආපු ගුවන් යානා නතර කරා. ආවේ නෑ ගුවන් යානා. ගුවන් යානා වලට තෙල් ගහගන්න නැති වෙනකොට මිල වැඩි වෙනකොට ගුවන් ටිකට් එකේ මිල ඉහළ ගියා. එහෙම වෙනකොට සුද්ධෝයනයක නතර වුණා. සුද්ධෝයනයක සීමා වුණා. ගුවන් ගමන් වාර අත්හිට වුණා. ඒ වෙලාවේ ලෙඩ නිවාඩු දෙන්නේ නෑ. දැන් ලෙඩ නිවාඩු දානවා. මොකටද මේ හදන්නේ? මේක ලිබරලයිස් කරාම මේක මිනිස්සුන්ට තවත් අයට ඉඩ හදලා දුන්නාම මේක බලාගෙන ඉන්න බෑ. ඇයි? එතකොට සුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ගුවන් යානා ටික වැඩි වෙනවා. එතකොට ලංකාවේ ගුවන් ටිකට් පතේ මිල අඩු වෙනවා. අන්න රට හරිපැත්තට කැරකෙනවට බලාගෙන ඉන්න බැරි අය.
මල්ලගේ ආයතනේ බොහෝ දෙනෙක් ඔබතුමන්ලගේ ආණ්ඩුව පත් කරන්න මහන්සි වෙච්ච අය. එතකොට ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ?
කවුද ආයතනේ කියන්නේ? මේ වෘත්තීය සමිතිය වලයිද? අර වෘත්තීය සමිතිය ওই වෘත්තීය සමිතිය විතර නෙමෙයි මම මේ කියන්න හදන්නේ පොදු කතාවක් ගරුවම තුමනි. මේ වෘත්තීය සමිතිය කට්ටිය ආණ්ඩුව හදන්න උත්සාහ කරත් නොකරත් මේ හැමෝම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ උද්ඝෝෂණ කරන්නේ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. එහෙම නැතුව තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේවා මේ ජාතික සම්පත් කියලා කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මහජන බදු මුදල් විනාශ කරපු ආයතන මේවා පුද්ගලීකරණය එහෙම නැත්නම් මේවා අනිත් අයට එකතු කරලා දීලා ලාභ ලබන ආයතන බවට එහෙම නැත්නම් රටේ සේවාව ලබා ගන්න අයට යම්කිසි අඩු මුදලකට ලබා ගන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. එතකොට මේ කරන්නේ දේශපාලනේ. මෙන්න මේක තමයි දේශපාලනේ ගරුවැමතුමා. මේ කරන්නේ දේශපාලනේ. එතකොට මේ විදියටම රටට වැදගත් පනතක් මොනවා හරි වෙනසක් කරන්න හදනකොට හැම දිස්සෙම පාරට බැහැලා උද්ඝෝෂණය කරලා මේක ගැන ජනතාවට හරි පණිවිඩේ යන්නවත් ඉඩ තියන්නේ නැහැ. හැබැයි අපි මේ දේශපාලනේ කරන්නේ නැහැ. අපි මේ දේශපාලනේ ඉවර කරා. අපි අලුත් දේශපාලන සංස්කෘතිය තමයි රට වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන එක. එතකොට මේ දේශපාලනේ අපි එකක් මතක් කරන්න ඕනේ. දැන් තෙල් පෝලිම් නැති වෙච්ච එක. එතකොට මේ රෝහල් වලට අත්‍යවශ්‍ය බෙහෙත් දෙන එක මේ විදියට දේශපාලනය කරන අයට අකමැති බොහෝ අය ඉන්නවා. දැන් තෙල් පෝලිම් නැති වෙච්ච එක ලොකු ප්‍රශ්නයක්. දැන් බෙහෙත් ටික එන එක ප්‍රශ්නයක්. දැන් ගෑස් ටික එන එක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මෙයාට දේශපාලනය කරන්න බෑ එහෙම වුණොත්. එයයි කියනවා දැන් අපිට දේශපාලනය කරන්න බෑ. තෙල් ටික එනවා, ගෑස් ටික එනවා, දැන් පෝර ටික එනවා. ඒ නිසා නැවත මේ විදියට රටට ගුවන් යානා ටික ආවොත් ඩොලර් ටික එනවා. එහෙම වුණොත් මේ ඇයට සල්ලි මේ රට නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේක කොහොම හරි නතර කරන්න ඕනි. මෙන්න දේශපාලන න්‍යාය පත්‍රේ. එතකොට ලංකාවට මේ හරහා සංචාරක වෙන එක වැඩි වෙනවා. දැන් තව දුරටත් දැන් අලුතෙන් පටන් ගත්තු නැවත පටන් ගත්තු රුසියානු ගුවන් සේවයේ තව යානා හතරක් සතියකට එන්න අවස්ථාව ඉල්ලනවා. තවත් ගුවන් යානා ආයතන රාශියක් ලංකාවට එන අවස්ථාව ඉල්ලනවා. මෙහෙම වුණොත් මොකද වෙන්නේ? සංචාරකයෝ ටික වැඩි වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. රට යථා තත්ත්වයට පත් වෙනවා. එතකොට අපිට දේශපාලනය කරන්න බෑ. ඔන්න දැන් වල්ගේ පාගගෙන වගේ එළියට බහින කණ්ඩායම. එතකොට ඒ විතරක් නෙවෙයි, සංචාරක ක්ෂේත්‍රයෙන් මිනිසුන්ගේ ජීවිත විනාශ වුණාට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. සංචාරක ක්ෂේත්‍රේ කඩාගෙන වැටුණාට කමන්නේ. මොනවා හරි කළා උද්ඝෝෂණයක් කළා හරි මේක නතර කරන්න ඕනේ. ඒකට තමයි පාරට බහින්නේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ටික දෙන්න හදනවා. දීපු ණය අනෙක් රටවල් ප්‍රතිව්‍යුහගත කරන්න කටයුතු කරන්න හදනවා. එහෙම වුණොත් මේ අයට දේශපාලනය ග්‍රහණය කරන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන ණය ටික හරි නතර කරන්න මොනවා හරි ගැටයක් ගහන්න ඕනි. මෙන්න මේ දේශපාලනයේ මේගොල්ලන්ගේ. ඒ විතරක් නෙවෙයි, මානව හිමිකම් ප්‍රශ්නයන් ඇති කරන්න ඕනි. ඉතිහාසයේ තිබිච්ච යම් යම් චෝදනා පිළිබඳව නිවැරදි කරගෙන එනකොට දැන් අලුත් දේවල් හරි හදලා මේ රටට තියෙන මේ සම්බන්ධතා ටික නැති කරන්න ඕනි. GSP සහන ලබා දෙන එක නතර කරන්න ඕනි. ඒක නිසා රට ඇතුලේ මොනවා හරි අවුලක් හදන්න අර කිව්වා වගේ UNO එකට ඕන තරම් පුළු පුළුවන් තැන්වලට කේලම් කියන
සංස්කෘතික විනාඩියක කාලයක් තියෙනවා.
ටිකක් නිර්මාණය කරනවා. එතකොට මේ ලෝක බැංකුව වගේ ආයතන වලින් ආධාර දෙන්න හදනකොට මේවත් නතර කරන්න මොනවා හරි ටිකක් කියලා දේශපාලනය කරන්න හදනවා. එතකොට දැන් වෙන විරෝධතා කරන්න දෙයක් නැති වෙනකොට දැන් දරුවෝ ටික උස්සන් ගිහිල්ලා උද්ඝෝෂණ කරන තැනට දරුවෝ උස්සන් යනවා. ගිහිල්ලා එතනට ගිහිල්ලා උද්ඝෝෂණයට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම ජාත්‍යන්තරයට කියනවා ලංකාවේ දරුවන්ට ආරක්ෂාවක් නැහැ කියලා. මෙන්න මේ කසිකබල් දේශපාලනය. මෙයට දේශපාලනය කරන්න තමයි මේ ක්‍රම හොයාගන්නේ. එතකොට GSP සහනේ මේ බදු සහන හම්බෙනකොට ඒක නතර කරන්න බලනවා. දැන් 22 වෙනි සංශෝධනය ඇවිල්ලා ඒකෙන් රටට ජාත්‍යන්තරව පිළිගැනීමක් සහනයක් හම්බෙනකොට ඒක නතර කරගන්න ඒකට මොන හරි අංචියක් අදින්න ඒකට කල්පනා කරනවා. නැත්නම් අපිට දේශපාලනය කරන්න බෑනේ. මේක තමයි මේකේ ක්‍රමේ. එතකොට පොහොර ආවා දැන්. හැබැයි පොහොර ආවත් මේ ප්‍රශ්න ඉවරයි. ගොවීන් පාරට බස්සන්න බෑ. ගොවීන්ගේ ප්‍රශ්න ටික විසඳෙනවා. ඒ නිසා පොර ගේනකොට, ටෙන්ඩරේ දානකොට මොනවා හරි ප්‍රශ්නයක් කියලා කෑ ගහනවා. ගල්ලඟුරු ටික ගේනකොට ඒකේ ප්‍රශ්නයක් කියලා කෑ ගහනවා. ගෑස් ටික ගෙනාවාම ඒකේ ප්‍රශ්නයක් කියලා මහ ලොකුවට විශාලව පත්තරවල කියන්න පටන් ගත්තා. කෝප් කමිටුවේ හිටපු සභාපතිවරේ පුළුවන් නම් කියලා පැමිණිල්ලක් දාලා වැඩේ ඉවර කරන්නකෝ. මේ බොරු චෝදනා කරන්නේ මොකද්ද මේ? මිනිස්සු කලබල කරන්නේ මොකටද? මේ රටේ සාමකාමීව ගියොත් වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් හදන්න ඕන. අන්තර් විශ්වවිද්‍යාලයට පාරට බහින්න ඉඩ හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට සාමාන්‍යීකරණය කරොත් මේ ඇයට දේශපාලනය කරන්න බෑ. ඒ වගේම තමයි දැන් විදේශගත ශ්‍රමිකයෝ සල්ලි ටික එවන එක වැඩි වෙලා දැන් කියනවා සල්ලි එවන්න එපා, ඔය එවන සල්ලි හොරකම් කරනවා, තමන්ගේ ගිනුමට එවන ටික සල්ලි හොරකම් කරනවා කියලා කියන්නේ. එතකොට මේ වගේම තමයි අපිට මතකයි අර 1990 සුවසැරි එනකොට කොයිතරම් බිල් එක් මැව්වද? ඒ වෙලාවෙත් මේ වගේම බිල් එක් මැව්වා. මේ වගේ කාරණා මැව්ව මිනිස්සු කවුරුණත් කාට උනත් කියනවා. නිකන් කවුද කවුද කියලා අහන්න එපා, මෝඩයෝ වගේ. කවුරුණත් කාට උනත් කියනවා කතාව. එතකොට මේ මැව් බිල්ල මවද්දි ඒ අදා මොකද යථාර්ථي බවට පත් වෙලා. මේ වගේ බිල්ල මවන්නේ දේශපාලනය කරන්නේ කරන්න. අපි ඒකයි කිව්වේ මේ දේශපාලනේ අපි නතර කරලා තියෙන්නේ. අපි එකතු වෙලා ඉන්නේ අද දේශපාලනය කරන්න නෙවෙයි, රට හදන්න. ඒ නිසා තමයි මේ වගේ රටට සාධනීය පනත් ගේනකොට මේ වගේ ජාතික සම්පත් ජාතික සම්පත් කියලා තමන්ගේ ඒකාධිකාර රැකගන්න රටේ ජාතික ධනය විනාශ කරන වැඩපිළිවෙළල් වලට යන්න දෙන්නේ නැතුව හරි තැනට ගිහිල්ලා විවෘතව මේ වැඩ කටයුතු කරලා රටේ මිනිස්සුන්ට සහන දෙන්න තියෙන ඕනම දේශපාලන තීන්දුවක්. මේවා ජනප්‍රිය දේශපාලන තීන්දුව නෙවෙයි. මේවා ජනප්‍රිය නෑ. මේවා රටේ බොහොම නරක දේශපාලන තීන්දුව විදියට රටේ පුරුද්දක් විදියට හදාගෙන හිටපු දේවල්. මේ වලින් දේශපාලනය කරපු අය. හැබැයි ජනප්‍රිය නොවන තීන්දුව අපි එකතු වෙලා අරගන්නවා. ඒ අරගන්නේ රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඒ රටේ මිනිස්සු අමාරුවේ දාලා දුක් විඳවලා දේශපාලනය කරන සංස්කෘතිය අපි අහවර කරනවා. මේ කාලයක් සමග කියලා මතක් කරමින් යන්න වෙන බොහොම ස්තුතියි.
මාන්න පෙරුම මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අද 2002 අංක 33 දරන ඛනිජ තෙල් විදිදාන පනත විශේෂයෙන්ම දෙවැනි අදියර වශයෙන් තමයි මම ගණන් ගේන්නේ. මේක මීට ඉස්සෙල්ලා 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙනල්ලා IOC ආයතනයට තෙල් බෙදා හැරීම ලබා දුන්නා. නමුත් එදා තිබිච්ච විපක්ෂය, දැන් ඉන්න ආණ්ඩු පක්ෂ කණ්ඩායම් එදා මොනවද කිව්වේ? මේක දේශද්‍රෝහී පනතක් කිව්වා එදා 2002 දී මේක ගේනකොට. ඒ වගේම බණ්ඩාරනායක මහත්තයා සුද්දන්ගෙන් ගත්ත දේ ආපහු ඉන්දියාවටයි සුද්දන්ටයි දෙන්න යනවා කියලා කතා කළා. දැන් මේ පාර්ලිමේන්තුවේ ටිකකට ඉස්සෙල්ලා විජිත හේරත් මහත්තයා කිව්වා එක්සත් ජාතික පක්ෂයයි දෙකම එකතු වෙලා සියලු දේ වික්කා කියලා. අපි මොනවද වික්කේ? එදා ඒ විකුණපු දේවල් ගන්න කියලා තමයි බිල් එක් මවලා ආණ්ඩුව වෙනස් කළේ. එදා අපේ ආණ්ඩුවට අවුරුදු දෙකහමාරක් ඉඳ හම්බුන්නේ නැහැ. මේ පනත ගෙනල්ලා මේවා රට විකුණනවා කියලා මේ වගේම මට හැදුවා ওই ජනතා විමුක්ති පෙරමුණේ විතේහෙරත් මහත්තයා ඔය වගේම කෑ ගැහුවා. අදත් කියනවා එක්සත් ජාතික පක්ෂයයි දෙකොල්ල එක්ක වෙලා වික්කා කියලා. මම අහනවා අපි යහපාලන ආණ්ඩුව තියෙන කාලේ මොනවද අපි වික්කේ කියලා JVP එකට කියන්න කියලා. ඒගොල්ලෝ තමයි මේ බොරුවට බිල්ලමවලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා මේවා බේර ගන්නවා කියලා ඇවිදිලා මේ පනත් ක්‍රියාත්මක කළේ. එදා 2002 මේ පනත ගෙනාවහම එදා 2002 මේ පනත ගෙනාවහම මේක එදා නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක අත්සන් කරේ නැහැ. නමුත් මේක අත්සන් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ පනත අත්සන් කළේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාව කරලියට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ එදා ක්‍රියා කළා. කටයුතු කළා. එතකොට ඒ රෙදි අඳගෙන දාද කියන්නේ මේ දෙගොල්ලෙක් අපි මේව වික්කා කියලා. අපි වික්කේ නැහැ. අවුරුදු 20කට එදා IOC එකට බදු දුන්නේ 2024 වෙනකොට මේක ඉවර වෙනවා. නමුත් මම ගරු ඇමතුමනි මම ප්‍රශ්න කරන්නේ මේක අපි දුන්නා සත්භාවයෙන් තමයි අපි දුන්නේ. හැබැයි ඒකෙන් අරමුණ ඉෂ්ට වුණාද එදා 2002 දීපු එක IOC එකට ලැබීමේදී අපි කිව්වා එදා සත්භාවයෙන් ඔබතුමාලා විරුද්ධ වුණා එදා මේකට. අද දෛවයේ සරදමක් වගේ ඔබතුමාලා දැන් මේක ගේනවා දෙවනි අදියර වශයෙන්. නමුත් එදා අපි කිව්වේ තරංකාරී මිලකට තෙල් විකිණීම පටන් ගන්නවා මේ වගේ ප්‍රයෝටයිස් කරද්දි කියලා. USD ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් කියලා අපි කිව්වා. තෙල් සංස්ථාවේ පාඩුව නැති වෙනවා කියලා කිව්වා. හැබැයි අකණ්ඩව තෙල් ලැබෙනවා කියලා අපි කිව්වා. නමුත් දැන් අවුරුදු 19ක් ගියා. IOC පනත ඉවර වේගයක් එනවා. දැන් IOC පනත ඉවර වෙලා 2020 ක්‍රියාත්මක වෙනවා. ඒකල මම අහනවා මේ අරමුණ ඉෂ්ට වුණාද? රටට මේ අරමුණ ඉෂ්ට වුණාද? ඒ අරමුණ ඉෂ්ට නොවි නැතුව නැවත මේකේ දෙවනි අදියරේ ක්‍රියාත්මක කිරීමේ ඵලය මොකද්ද? අපිට තියෙන මේ අරමුණ ඉෂ්ට කරවීම පළවෙනියට කරන්න. අද වෙනකොට තෙල් පිරිපහදුව වහලා ඔබතුමා කිව්වා වගේ ගම්මන්පිල ඇමතුමා එදා ඇමතිවරයා වශයෙන් ඉන්නේ නැද්ද කිව්වේ? තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන එක පාඩුයි. පිටින් තෙල් ගන්න එක ලාභයි කියලා එතුමා කිව්වා. එතුමා කියලා තමයි ජනතාව ගොනාට අඳලා තමයි තෙල් පිරිපහදුව එදා වැහුවේ. ඩොලර් නෑ කියලා කිව්වේ නෑ. පාඩුයි මේක කියලා කිව්වා එදා ජනතාවට. ඒක ගොනාට අඳලා තමයි ඒක කරේ. නමුත් ගරු ඇමතුමනි අද වෙනකොට රටේ අවශ්‍යතාවෙන් 100%ට 150%ක් භූමිතල් දෙන්න පුළුවන් තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කළා නම් දීවරයෝ 18,000ක් අද අතරමං වෙලා අද ඔබතුමා රුපියල් 380ක මිලක් නියම කරලා තිබ්බත් 380ටත් අද භූමිතල් ටිකක් ගන්න නැහැ මාකට් එකේ. නමුත් තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වුණා නම් මොකද වෙන්නේ? රුපියල් 380ට නෙමේ 230ට භූමිතල් දෙන්නත් පුළුවන්. ඒ අවශ්‍ය 100%ට 150%ක් නිෂ්පාදනය වෙන නිසා 230ට මුළු රටේ සියල්ලම භූමිතල් අවශ්‍යතාව සපුරලා ගුවන් යානාවලට විකුණන්නත් පුළුවන් ඩොලර් හොයන්නත් පුළුවන් කියන එක මම විශේෂයෙන් කියනවා. නමුත් ඒක ඇල්ල නැතුණා අද දීවර අතරමං වෙලා මාළු මිල වැඩි වෙලා සාමාන්‍ය ජනතාවට මාළු කෑල්ලක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගරු ඇමතුමනි ඔබ දන්නවාද හැමදාම අපි කියනවා 3 wheel ලීටර් 5යි දෙන්නේ වැඩි කරනවා කියලා හැමදාම කියන අපිටත් පාරට බහින්න විදිහක් නැහැ. 3 wheel යහනවා කෝ දැන් වැඩි කරනවද? ඔයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ නැද්ද? කවද්ද වැඩි කරන්නේ? හැමදාම එකට බාලගිරි දෝෂෙද? මොකද ඔබතුමාත් කියනවනේ තැන් තැන් වල ගිහලා අපි හිතන්නේ වැඩි කරනවා කියලා. නමුත් ඒ තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ හිඳ මම කියනවා මේ ප්‍රශ්න වලට හේතු මේ පනත් වෙනස් කරලා හරියන්නේ නැහැ කියලා අපි තේරුම් ගන්න තියෙනවා. මේකනම් මේ තෙල් සංස්ථා වෙන දූෂණය, තෙල් සංස්ථාය කරන නාස්තිය, බාල ඉන්ධන ගෙනල්ලා පහුගිය කාලේ අපි දැක්ක කරපු සෙල්ලම් මේවා නවත්තන්න ඕනි. මොකද IOC එකට ලාභ ලබන්න පුළුවන් නම් ICPETCO එකට ලාභ ලබන්න බැරි කියන එක අපි ප්‍රශ්න කරනවා. IOC එක මොන අර්බුදයක් තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් තෙල් සංස්ථාවට වඩා 34ක 37ක ප්‍රමාණයක් ලාභ ලබනවා. එහෙම ලාභ ලබන්න පුළුවන් ඇයි? ඒක තෙල් සංස්ථාවේ දූෂණය නිසා කියන එක මම විශේෂයෙන් කියනවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමා කිව්වා අපි අහගෙන හිටියා දැන් කතිකය කිව්වා ඔබතුමත් කිව්වා දූෂණේ නැති කළා නැති වෙලා තියෙනවා කියලා. නමුත් ඔබතුමා දන්නවා අද දිවයින පත්තරේ ගිහින් බලන්න ඒක ප්‍රකාශ කරලා තියෙනවා ඉන්ධන මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අක්‍රමවත් විගණාධිපති උපදෙස් ලෝක බැංකුවෙන් ලබා දුන්නා කියලා. ලෝක බැංකුවෙන් අද ලංකාවට කියනවා හරි ඔබතුමා කියන්න ලෝක බැංකුවෙන් අද ලංකාවට කියනවා ඉන්ධන මිලදී ගැනීම අක්‍රමවත් ඒක හොරගම් තියෙනවා කියන එක ලෝක බැංකුවෙන්ත් කියනවා ලංකාව
ගරු ඇමතුමා
විපක්ෂයේ නෙමේ වෘත්තිය සම්බන්ධ නෙමේ
ගරු කන්ජන විජේසේන ඇමතුමා
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට බාධා කරනවා නෙවෙයි ඔබතුමා කිව් එක ඇත්ත. ඒ පත්‍රයේ හැම එකක් සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ පත්‍රයේ ඒ ලිපිය සඳහන් කරන පුද්ගලයාම තමයි පහුගිය කාලේ කනිත් තෙල් සංස්ථාව පිළිබඳ අසත්‍ය තොරතුරු වාර්තා කරේ. ඔහුට විරුද්ධව අපි නීතිමය පියවර ගන්නවා. ඔහොම වාර්තාවක් අපිට දීලත් නැහැ, ලෝක බැංකුවෙන් එහෙම එකක් කියලත්
නැහැ. විරුද්ධව පියවර ගන්නවා කියන්නේ අර පණිවිඩකාරුවට වෙඩි තියනා වගේ වැඩක්. ඒ විතරක් නෙමෙයි. ඔබතුමා මේ පනත ගේනකොට ඔබතුමා හත් වෙන වගන්තියෙන් කියනවා මේ වගන්තිය මකින් සංශෝධන පනත ක්‍රියාත්මකව ආරම්භ වීමට පෙර ආතුව ක්‍රියාත්මක කරන ලද බලතල සහ කරන ලද ක්‍රියා සඳහා වළංගුභාවය ලබා දීමට විධිවිධාන කරනවා. ඒ කියන්නේ මේ පනත ගේනකොට පහුගිය කාලේ හොරකම් ඔක්කොම නීතිගත කරනවා කියන එක කියනවා මේ පනතේ. ඒක අධික වෘත්තීය සමිතිය වලට පින් සිද්ධ වෙන්න අධිකරණයකට ඉඩ දුන්නේ නැහැ. ඒ හින්දා ඒ පනත විශේෂයෙන්ම කියනවා ඉතින් අපිට සැකයක් තියෙනවා අර පණිවිඩකරු කියන එක හරි. ඇයි මේ වහන්න උත්සාහ කළේ මේ පනත මගින් හත්වෙනි වගන්තිය මගින් පරණ හොරකම් මෙතනින් වහලා දානවා කියලා කියන්න හැදුවේ ඇයි කියන එක අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා අද දැවිතෙල් ගෙනල්ලා මොකද්ද කරලා තියෙන්නේ? මේ බොරතෙල් ගෙනල්ලා පිරිපහදුල බොරතෙල් වහන්න සිද්ධ වුණේ ඩොලර් ප්‍රශ්නයක් හින්දාද? නෑනේ. ප්‍රමිතියෙන් තොරව ඩොලර් දැවිතෙල් ගෙනල්ලානේ මේ බොරතෙල් ගෙනල්ලානේ ප්‍රශ්නේ උනේ. ප්‍රමිතියෙන්තර බොරතෙල් ගෙනල්ලා ප්‍රශ්නේ වෙලා අද තියෙනවා. එතකොට අපි දන්නවා මේකට අද සල්ස වැඩි දැවිතෙල් හැදිලා සල්
ඔබතුමා වර්තාව විනාඩි කාලයක් තියෙනවා.
ඔක්ටේන් 80 හැදිලා තියෙනවා. අද මේවා ටැංක් වල පිරලා තියෙනවා විකුණ ගන්න විදිහක් නැති වෙලා තියෙනවා. විනාඩි හැදෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩි ගානට අද විකුණනවා දැවිතෙල්. නියමිත ගානට වඩා රුපියල් 65ක් වැඩියෙන් දැවිතෙල් විකුණනවා. ඒක විදුලි බිලේ කොස්ට් එකට එකතු වෙනවා. ඇයි ඒ වැරද්ද කරපු නිලධාරියට දඬුවම් දෙන්නේ නැද්ද? ඒ වැරද්ද නිවැරදි කරා කියලා ජනතාවට පාඩුවක් වෙන්නේ නැද්ද? කියන්න ඔබතුමා.
ඔව් ගරු ඇමතුමා ගරු මන්ත්‍රීතුමා නිවැරදි කළ යුතුයි. 80-85 ඔක්ටේන් හැදෙන්නේ පිරිපහදුව වහලා ක්‍රියාත්මක කරන හැම අවස්ථාවෙම හැදෙනවා. ඒක බොරතෙල් විශේෂ අනුව නෙවෙයි. පහුගිය මාස 6 වහලා අලුතෙන් පටන් ගන්නකට හැදෙනවා. ඒ ස්ටොක් එක 2021 දෙසැම්බර් ඉඳලා තියෙනවා. ඒ 80-85 හැදෙන එක තමයි ඊට පස්සේ අගේ එකතු කරලා වෙළඳපොළ නිකුත් කරන්නේ. ප්‍රමිතියෙන් තොර බොරතෙල් කිසිම විදියකින් අපේ ආනයනය කළා නැහැ. ප්‍රමිති සහතිකත් ඔක්කොම ඔබතුමාට දෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අසත්‍ය තොරතුරු පහුගිය කාලේ වාර්තා කළා තියෙනවා. ඒක සම්පූර්ණ නොමග යවීමක්.
එතකොට
ඔබතුමා ගරුමන්තුමා ඔබතුමා කාලේ
අවසන්. නෑ මගේ පහලි පොඩ්ඩක් දෙන්න ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ ඔබතුමා අර මනසනාවක් කරම හතර පයව ගන්නත් දුන්නේ. උත්තර දෙන්නත්
එක්ක මගේ වෙලා කාටවත් එහෙම
වැඩි කරන්න අවදි දෙලා නෑ. එතකොට අපි කියනවා අද බොරතෙල් නැව බොරතෙල් නැවක් මුඩේ පාවෙනවා. බොරතෙල් නැවක් මුඩේ පාවි පාවි තියන දවසට ඩොලර් 150,000ක් ගැමරේජ් කෙවනවා. ඔබතුමාගේ ඇමති කාලෙත් මං හිතුවා ලක්ෂ 2කට වැඩිය ඩැමරේජ් US ඩොලර් ලක්ෂ 2කට ලක්ෂ 200කට US ඩොලර් ලක්ෂ 200කට වැඩිය පුතලක් ඩැමරේජ් වශයෙන් ගෙවලා තියෙනවා. ඒතන මේක අකාර්යක්ෂමතාව පාලනයක් නෙමේද? ඇයි IOC එකට ඉන්ධන ගේනකොට ඔහොම නැව් පාවි පාවි ඉඳලා ඩැමරේජ් ගෙවනවද? ඇයි අපිනේ ගෙවන්නේ? එතකොට ඉන්නේ ඉවර කරලා. එතකොට මේ සූත්‍රය ක්‍රියාත්මක කරලා IOC එකත් ඉක්ුණන්නේ එකම මිලට, අපිත් ඉක්ුණන්නේ එකම මිලට. හැබැයි IOC ඩැමරේජ් ගෙවන්නේ නැහැ. ඒක අධික ලාභ ලැබනවා. අපේ තුල වංචා දූෂණ හොරකම අපේ තෙල් මිල ගැනීම සිදු වෙනවා. IOC එකේ වෙන්නේ නැහැ. එතකොට අපි මිලක් හරි ගස්සලා IOC එක අධික ලාභ ලැබනවා. අපේ තියෙන වංචා දූෂණ වහන එක තමයි අපිට කරන්න ඕනේ මිසක් අලුත් පණක් ගේන එක නෙමෙයි කියන එක මම විශේෂයෙන් කියනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ඇමතුමා කන්ටිනු ජේසරමතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, ඩෙමරේජස් ගෙවන්නේ අපිට විදේශ විනිමය නොමැති නිසා. අවශ්‍ය රුපියල් ටික ඒ බොරතෙල් නෞකාවලට අනෙකුත් නෞකාවලට අවශ්‍ය ටික අපි තැන්පත් කරලා තියෙනවා බැංකුවේ. නමුත් බැංකු පද්ධතියෙන් සහ මහා බැංකුවෙන් නිකුත් කරන්න ඕනේ ඒකට අවශ්‍ය විදේශ විනිමය. විදේශ විනිමය හිඟතාවය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම IOC සමාගම ආනයනය කරන්නේ අපි ආනයනය කරනවා ඩොලර් මිලියන 600ක IOC සමාගම ආනයනය කරන්නේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ක පමණ ඉන්ධන තමයි මාසිකව. ඔවුන් මේක විදේශ විනිමය ඔවුන් හොයා ගන්නවා ඔවුන්ගේ තියෙන බැංකු පද්ධතිය ඇතුලේ.
ඉස්සුදී
නෑ නෑ ඔවුන්ගේ තියෙන බැංකු පද්ධතිය ඇතුලේ
ගරු ඇමතුමා කාලේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. මීළඟට ගරු අනුර ප්‍රියදර්ශන යාපමැතුමා ඔබතුමාගේ විනාඩි 5ක කාලයක්.
මුලාසරන් රූට් සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම ඕනම රටක වෙළඳපළ විවෘත කිරීම කියන එක හොඳ දෙයක්. හැබැයි මේ පාර්ලිමේන්තු කතිකයෝ කතා කරපු විදිහට මේ ඛනිජ තෙල් සංස්ථාව නිසා මේ පාඩුව මේ හිගය ඇති වුණා කියලා මම නම් පිළිගන්නේ නැහැ. මොකද මේ ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ කරාට පස්සේ ඛනිජ තෙල් සංස්ථාවට කවදාවත් ස්වාධීන මිල නියම කිරීම සඳහා ඉඩක් ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මිල නියම කෙරුවේ මුදල් අමාත්‍යාංශය. 2012 විශේෂයෙන්ම අපේ මේ කණේ තෙල් මිල ඉහළ යනකොට විශාල වශයෙන් කණේ තෙල් මිල ඉහළ දැමීම සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැහැ මුදල් අමාත්‍යාංශය. ඒ නිසා මම කියනවා මේ රටේ තියෙන හුඟක් ප්‍රශ්නවලට හේතුව මේ මුදල් අමාත්‍යාංශ කියලා. මේවත් ස්වාධීනව නැගිටින්න දුන්නා නම්, ආයතනවලට තමන්ගේ විදිහට ක්‍රියා කරන්න දුන්නා නම්, මිලදී ගැනීම සඳහා ඉඩ දුන්නා නම් ඒ ප්‍රශ්න විසඳන්න තිබුණා. මේක පුදු කලමනාකරණ ප්‍රශ්නයක්. මේ ඉන්ධන වෙළඳපළ 1960 දශකයේ අපි ඒකාධිකාරයක් හැට පත් කරනකොට එවකට හිටපු සිරිමාව බණ්ඩාරනායක අගමැතිතුමියට මතයක් තිබුණා. ඒ මතය තමයි මේ රටේ ප්‍රධාන මර්මස්ථානයක් වන ඉන්ධන වෙළඳපොළට ජාත්‍යන්තර මැදිහත්වීමෙන් වළක්ව ගන්න. අපි වෙළඳපොළෙන් ගන්න එක ඇත්ත. හැබැයි බෙදා හැරීමේදී අපිට අපේ රටට අනන්‍යතාවයක් තිබිය යුතුයි කියලා එතුමිය ඇතුලේ ආණ්ඩුව විශ්වාස කෙරුවා. හැබැයි ඒ තත්ත්වය වෙනස් වුණේ අපේම වරදින්. අපි තමයි කණින් තෙල් සංස්ථාව හැදුවට පස්සේ මේක විනාශ කෙරුවේ. කණින් තෙල් සංස්ථාව විනාශ කරන්න මේ මුදල් අමාත්‍යංශයේ වගේ හිටපු මුදල් ඇමතිවරු ඍජුව බලපෑවා. මිල නියම කෙරුවේ කීප දෙනෙක්. ඒ නිසා නියම මිලට කවදාවත් විදුලි මණ්ඩලයට බැරි වුණා. ඒ නිසා මේකට සේවක මණ්ඩලයට දොස් කියන්න එපා. ඒ සේවක මණ්ඩලෙන් බොහොමයක් මේ පොදු පෙරමුණ බලයට ගේන්න තමන්ගේ ගම්වල විතරක් නෙමෙයි ප්‍රදේශවලත් මැයිදිනවලත් වැඩ කළා තියෙනවා. ඉතින් ඒ අය තරහ කරගෙන මේ දේශපාලනය කරන්න අනේක ඉතාමත්ම අමනෝඥ ක්‍රියාවක්. මට පේන්නේ තමුන්නාන්සලට අද ඩිරෙක්ෂන් එකක් නෑ. මොකද්ද කළ යුත්තේ කියලා මම පිළිගන්නවා. මේක යම් ආකාරයක ලිබරලයිසේෂන් එකට යන එක නරක දෙයක් නෙවෙයි. ගරු ඇමතුම නමුත් තමුන්නාන්සක මේ කණ්ඩායම දි ආරම්භ බලන්නේ කමිටුව. මේ කමිටුවේ හැමදාම ඉන්න මිනිස්සු ටික ඉන්නේ. මේගොල්ලන් කළ යුතුව තිබෙන්නේ මීට වඩා මේ ශේෂ්ඨය ගැන හොඳට දන්න රටේ අනාගතය පිළිබඳ විශ්වාසය. මේ මුදල් අමාත්‍යංශ මේක ඇතුළට දාපු ගම මම දන්නවා මේක කරන්න බැරි බව. මොකද ඒගොල්ලන්ට උඩින් ඇවිල්ලා තියෙන තීන්දු ක්‍රියාත්මක කරන්න යනවා. ගිහිල්ලා ඒක බලපෑම් කරනවා මේ කමිටුව ඇතුළට පැහැ ගිහිල්ලා. ඒකට මේ කමිටුව එන්න කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම පිළිගන්නවා මේ යම් කිසි කාරණාවක් අපි කරනකොට මේ කාරණාව කරන ආකාරයක් තියෙනවා. මම විශ්වාස කරනවා තමුන්නාන්සේ තරුණ ඇමතිවරයෙක් හැටියට විශේෂයෙන්ම මේ දැන් අපි ඉන්ඩියන් ඔයිල් එක ආවත් තාම 80%ක් තියෙන්නේ කණින් තෙල් සංස්ථාව යටතේ. මොකද කණින් තෙල් සංස්ථාවට ලොකු මහජන විශ්වාසයක් තියෙනවා. මේක පිළිගන්න ඕනේ. ඉතින් කණින් තෙල් සංස්ථාව විනාශ කිරීමට වඩා කණින් තෙල් සංස්ථාව කොහොමද ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කියන එක අපි කල්පනා කරන්නත් ඕනේ. ඒ වගේම මේ කණින් තෙල් සංස්ථාව අපි ආරක්ෂා කරනකොට කණින් තෙල් සංස්ථාවේ සේවකිනුත් අපි ආරක්ෂා කරන්න ඕනේ. හේතු වෙලා තියෙන ආණ්ඩු පාක්ෂික පැත්තේ නෙවෙයි. නමුත් ඒ අයත් විශාල වශයෙන් මේකට මහන්සි. මේ කවුරුත් කරපු වැරද්දක් ගෙනල්ලා කණින් තෙල් සංස්ථාවට පටවන්න එපා. මමත් මේක ඇමතිවරයෙක් කියලා හිටියා. මම ගන්නකොට බිලියන 85000 කලාබයි මම ගන්නකොට. මං 2014 අරගෙන යනකොට බිලියන 1.5ක් ලාභයක් තියලා ගිහින් ඊට පස්සේ මෙතුමා ආවේ චම්පික ඇමතුමා. අපි සියලු දෙනාම උත්සාහ කරේ මේක කලමනාකරණය වැඩි කරන්න. ලංකාවට වෙලා තියෙන්නේ රාජ්‍ය වේවා පෞද්ගලික වේවා කලමනාකරණය සඳහා සුදුසු මිනිසුපත් කරලා ඒ ආයතන විනාශ කරලා ඊට පස්සේ ඒ ආයතන නැති කළා. අර එදා මේක ආරම්භ කරපු අය උත්සාහය සම්පූර්ණයෙන්ම නැති කළා දාලා තමුන් ඩාන්සල කර වෙනම ක්‍රමයක් යෝජනා කරන්න එපා. මේකේ ඇත්ත සත්‍ය හොයාගන්න. අවසානයේ මෙහෙම කළොත් මේ කණිසේ සංස්ථාව තවදුරටත් දේශපාලන බලපෑම වලට යටකොලොත් ගරු ඇමතුමා
ඔබතුමාට විනාඩියක කාලයක් තියෙනවා.
ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා තමුන් ඩාන්සල ක්‍රියා කරන්න. මොකද කණිසේ සංස්ථාව විනාශ කළ යුතු ආයතනයක් නොවේ. බොහොම ස්තුතියි.
ඉස්සෝදේ ගරු මන්ත්‍රීතුමා මිලට ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක්
තියෙනවා. ගරු මුලස්සනේ සභාපතිතුමනි විශේෂයෙන්ම අද ඉතාම වැදගත් ජාතික වශයෙන් වැදගත් වන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ කාරණා කීපයක් මට විනාඩි 12ක් වෙන් වෙලා තිබුණා. මම හිතන්නේ ක්‍රමානුකූලව හවස් වෙනකොට අඩු වෙනවා. 6 දක්වා අඩු වෙලා තියෙනවා. 6ක් හරි ඉතුරු වෙච්ච එක බොහොම හොඳයි. විශේෂයෙන්ම මම එහා පැත්තෙන් කතා කරපු අජිත් මාන්නප්පේරුම් ඇතුමා කිව්වා අපේ කාලවල වලදී මේ යම් උත්සාහයන් ගත්තා ඒකට විපක්ෂෙද්දී තමුන්නාන්සේලා විරුද්ධ වුණා කියලා. අපේ කාරණේ පිළිගන්නවා යම් ප්‍රමාණයකට. හැබැයි එදා මේ තරම් සුමට විදිහට නෙමෙයි මේ කටයුතු මේ කාරණේ ගෙනාවේ. ඒ වුණත් ඒ කාරණේ ගත්තා මේක තමයි අපි දිගින් දිගටම කරේ. ආණ්ඩු පක්ෂෙන් මොන දේ ගෙනාවත් ඒක කොච්චර රටට යහපත් වුණත් සාම්ප්‍රදායික විපක්ෂයේ වක්කීම තමයි ඒට විරුද්ධව කතා කරන එක. මොකද ඒ ආණ්ඩුවට විරුද්ධ ජනතා මතය දිනා ගැනීමේ එකම මාර්ගය වෙන්නේ ආණ්ඩුව ගේන හැමදේටම විරුද්ධව කතා කිරීම කියන අපේ සාම්ප්‍රදායික දේශපාලනය වෙලා තිබුණා. හැබැයි ඒක අපි අවසන් කළ යුතු කාලයේ උදා වෙලා තිබෙනවා. අපි අවුරුදු 74ක් විවිධ විදිහට ආණ්ඩු මාරු වෙලා මේ ජාතික ප්‍රශ්න දිහා බලපු විදිය අපේ රටේ ආර්ථිකය දිහා බලපු විදිය අපේ රටේ අධ්‍යාපනය දිහා බලපු විදිය කෘෂිකර්මාන්තය දිහා බලපු විදිය සෞඛ්‍ය දිහා බලපු විදිය හරිද කියන තැනට අපි නැවත විමසා බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දැක්කා ලෝකේ ලොකුම ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා
කෝවිඩ් වසංගතයත් එක්ක අද ලෝක බැංකුව ඇතුළු ලෝක සංවිධාන සියල්ලම කියලා තියෙනවා ලෝක ආර්ථික අර්බුදයක් හමුවේ අභියස අපි ඉන්නේ ඒකට සූදානම් වෙන්න කියලා ලෝක ආහාර අර්බුදයක් හමු අභියස අපි ඉන්නේ ඒකට සූදානම් වෙන්න කියලා කියන්නේ ඒ ලෝකේ ඒ ආර්ථික අර්බුදේ වගේම ලංකාවෙත් ඒ ආර්ථික අර්බුදයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා කෝවිඩ් වලට අපිට විශාල වැය බරක් දරන්න සිද්ධ වුණා අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ඒවා ගොඩක් අයට මතක නැහැ ඒකනේ වැක්සින් එක ගහගෙනත් ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි ගියේ නොමිලේ වැක්සින් එක ගහගෙන මේ තෙල් ගේන්න තිබ්බ සල්ලි වලින් තමයි අපේ රටේ අහිංසක ජනතාවට වැක්සින් එක ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා ගෙනල්ලා දුන්නේ අපි මතක් කරන්න ඕනේ. නමුත් ඒව කතා කරලා වැඩක් නැහැ. විශාල ජන පීඩනයක් ඇති වුණා. තෙල් පෝලිං ඇති වුණා. විදුලිය කප්පාදුව පැය 12කට 13කට ගියා. ඒ වගේම ගෑස් පෝලිං සති දෙක තුන අවුවේ වේලි වේලි වැස්ස තෙමි තෙමි අපේ ජනතාව හිටියේ අපිත් දැඩි මානසික පීඩනයකින් හිටියේ මහජන නියුතිය හැටියේ. ඉතින් අපි එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ කංජ තෙල් අමාත්‍යාංශයට ගරු ඇමතුමා තරුණ අමාත්‍යවරයෙක් හැටියට කාංචන විජේසේකර මැතිතුමත් අමාත්‍යාංශයේ ලේකම්තුමාලා ඒ වගේම සංස්ථාවේ සභාපතිතුමාලා මේ නිලධාරීන් සියල්ල අනිකුත් අපේ රජයේ ආයතනත් උපයෝගී කරගෙන ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මඟ පෙන්වීම යටතේ යම් වැඩපිළිවෙලක් හදලා අද ඒ පෝලිං අවම කරන්න සහ නැති කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ ගෞරවය පුද කරන්න ඕන. මොකද මහජන නියුතෙන් හැටියට ජනතාව පීඩණින් ඉන්නවා දකින්න අපි කිසි කෙනෙකුට කැමැත්තක් නැහැ. ඒ නිසා අද ඒ පෝලිං ටික අඩු කරලා ඒ පීඩනය යම් ප්‍රමාණයකට අඩු කරනවා වගේම හැබැයි අපිට හෙට දවසේ නැවතත් පෝලිං උදා වෙන්නේ නැති වැඩපිළිවෙලකට අපි ආ යුතුයි. අන්න ඒ වෙනුවෙන් තමයි මේ 50 සංශෝධනය අද බොහොම පැහැදිලිව ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ 50 සංශෝධනය හරහා විශේෂයෙන්ම වෙළඳපොළ විවෘත වෙනවා වගේම මේ තුල ඇතිවරගෙන තරගකාරීත්වය තුල විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙන්නේ ජනතාවට අවශ්‍ය වෙන්නේ නිසි කලට ඉන්ධන ටික ලබා ගැනීම. නිසි වේලාවට නියමිත අවස්ථාවලදී සහ සම්පූර්ණ විදුලිය ලබා ගැනීම. හැම වෙලාවෙම ඒ අයට අවශ්‍ය ගෑස් ටික අඩු මිලට සහ නිසි වේලාවට ලබා ගැනීම. ඒක ආණ්ඩුවක වගකීම. පහුගිය කාලේ අරගලයේ නිර්මාණය වුණා. ඒ අරගලයේ යම් යම් අය උඩාවට සත්භාවයෙන් පටන් ගන්න වෙන්න පුළුවන්. හැබැයි මේ අරගලයේ අවභාවිතා කරා දේශපාලන පක්ෂ. ඒ අවභාවිතා කරලා ඒක අරන් ගියා දන්නේම නැතුව වෙනම දිශාවකට. අරන් ගිහිල්ලා මේ රටේ පොදු දේපලත් විනාශ කරලා ගිනි තියලා දාලා ඒ සුපුරුදු දේශපාලන ක්‍රියාත්මක වෙලා අපේ ගෙවලු ගිනි තියලා දාලා විශාල විනාශයක් කරා. ඒ විනාශය බලත් මේ රටේ ආර්ථික
බුදුවර්තාව විනාඩියක කාලයක් තියෙනවා.
විනාඩියක
කාලයක්
තියෙනවා. ඔව්. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ඒ අරගලේ ඒ නරක පැත්ත අපි පැත්තකින් තිබ්බාම හැබැයි හොඳ දේකුත් අපි සහ අවධානය යොමු කළ යුතු දේකුත් අද අපට කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ අරගලෙන් අපි හොඳ කෑල්ල ගත්තාම ඒ අය පැහැදිලිව කියන මේ රටේ සිස්ටම් එක මේ වැඩපිළිවෙල මේ සියල්ල වෙනස් කරන්න කියලා. ඒ වෙනස් කරන්න එහෙනම් අපි සූදානම් වෙන්න ඕනේ. ඒ වෙනස තමයි මේ කරන්නේ. හැබැයි මේ වෙනස කරගෙන යනකොට සමහර අයට ඒකට භූමි තෙල් ගාපු ගැරන්ඩිය වගේ බවට පත් වෙනවා. සමහර අය දැන් එහා පැත්තෙන් කියනවා ඡන්දේ තියන්න ඡන්දේ තියන්න ඡන්දේ තියන්න. මොන ගොනාද මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ? පිස්සුද? මේ වෙලාවේ ඡන්දයක් තියන්න ඕන වෙලාවක්ද රටේ? කවුද ඉල්ලන්නේ ඡන්ද? ඡන්ද නෙමෙයි මේ ජනතාවගේ පීඩණය. මෙන් ආහාර උද්දමනේ වැඩි වෙලා බාණ්ඩ උද්දමනේ වැඩි වෙලා ඒව ටික අඩු කරන
දෙන්න. එතුමා කාලය අවසන්
ආවට ඒ පීඩණය මුදව ගන්න කටයුතු කරනවා මිසක් මැතිවරණ වලට යන්නේ නෙමෙයි. මැතිවරණ වලට යන්න. මැතිවරණ වලට යන්න ඕනම දේශපාලන පක්ෂයක් සූදානම්. දැන් සමහර අය කියනවානේ සභාපතිතුමනි ජනමතේ මේකයි කියලා. එතකොට අපේ රැස්වීම වල ඒ ජනය නෙමෙයි දින්නේ. අර ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක 17,000 කිටියක් අන්න ජනමතේ. සමග ජන බලවේගයේ රැස්වීමක 17,000 කිටියක් අන්න ජනමතේ. පොදු ජන පෙරමුණේ 5,000 කිටියක් ඒක ජනමතේ නෙමෙයි. මොකද්ද ඒ ගණන් විද්‍යාව? මොකද්ද ඒ ගණිතය? ඒ නිසා අපි බොහොම පැහැදිලිව මැතිවරණ වලට යන එක වෙනම කතාවක්. හැබැයි රට ඉල්ලන්නේ මැතිවරණ නෙමෙයි. ආර්ථික ප්‍රසංස්කරණ ඇති කරලා අවුරුදු 74ක් තිස්සේ අපිට වැරදි චිතයන් නිවැරදි කරලා වැරදි ආර්ථික කළමනාකරණ නිවැරදි කරලා අපි අවුරුදු 100ක් සම්පූර්ණ කරන වෙනකොටවත් අඩුමතරමේ
2027
වෙනකොටවත් මේ රට
සංවර්ධනයටපත්
කළා
අනාගත
පාර්ලිමේන්තු ඉන්න දරුවන්ට
දායක රණවක මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ගරු කංචන විජේසේකර මහත්මයා පොයින්ට් 4 එක මොකද්ද?
අර මුලාසනේ මන්ත්‍රී මම විනාඩියක් ගන්නවා අපේ චානක මහත්මයා කාලෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
චෝදනා ගණනාවක් එල්ල වුණා කබීර් හෂීම් මැතිතුමාගෙනුත් තෙරන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාගෙනුත් විජිත හේරත් මන්ත්‍රීතුමාගෙනුත් හත්වෙනි වගන්තිය පිළිබඳව. හත්වෙනි වගන්තිය අපි අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරපු රජයෙන් ඉදිරිපත් කරපු යෝජනාවක් හැටියට මට අපේ නීති නිලධාරීතුමිය ලබා දුන්නයි සටහන. අපි අමාත්‍ය මණ්ඩලය වෙත මේ පනත සකස් කරලා ඉදිරිපත් කරන අවස්ථාවේ 2022 4 25 වෙනිදිම මේකේ අමුණමේ ආදර්ශ කෙටුම්පතේ මෙවැනි වගන්තියක් සඳහන් කරලා තිබුණේ නැහැ. ඒතර මේ වගන්තිය ඇතුල් කරලා තියෙන්නේ කෙටුම්පතේ පනතේ 7 වගන්තිය ලෙස සාමාන්‍ය වශයෙන් පනතක සඳහන් කමිටුවක් වෙනුවට වෙනත් කමිටුවක් පත් කිරීමේදී පෙර කමිටුව කරන ලද කාර්යයන් වළංගු බව ප්‍රකාශ කිරීමේ නියමිත ස්ටෑන්ඩඩ් කොන්දේසියක් ලෙස ඇතුළත් කළ තියෙන්නේ නීති කැඩුම්පත් සම්පාදක විසින්. ඒ නීති කැඩුම්පත් සම්පාදක තමයි නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව ඒක ඇතුළත් කළ තියෙන්නේ. ඒක අපි අමාත්‍යංශයවත් රජයවත් ඇතුළු කරපු දෙයක් නෙවෙයි. ඒක ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩියක් හැටියට. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව කරාට පස්සේ ඒක ඇතුළත් නොවිය යුතු කාරණාවක් කියලා අපි ඒ වගන්තිය ඉවත් කළා තියෙනවා. ඒ නිසා මේක රජයවත් අමාත්‍යංශයවත් පුද්ගලයෙක්වත් කවුරුවත් ආරක්ෂා කරනවත් ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක පැහැදිලි කළ යුතුයි.
සදේ ගර්මන්තුමා කතා කරලා.
අර මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ රටේ ඉතාමත් අර්බුදයට ගිය ක්ෂේත්‍රයක් ඇරෙට බලශක්ති ක්ෂේත්‍රයේ, කන්තේ ක්ෂේත්‍රයේ ඛනිජ තෙල් ආනයනය, ඒ වගේම කන්තේල් බෙදා හැරීම වැනි කටයුතු බලපත්‍ර ක්‍රමයක් මගින් පුජ්ජලික අංශයට ලබා දීම සඳහා වෙන ඉහළ ගණයේ කමිටුවක් සැකසීම වෙනුවෙන් වෙච්ච කන්තේල් පනත සංශෝධනය කිරීමටයි අද උත්සාහ කරන්නේ. මට මතක් වෙනවා 2017 අප්‍රේල් මාසයේ අගසතිය දවසක ජාතික සම්පත් සුරකීම වෙනුවෙන් ප්‍රථම වතාවට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවපු වෙලාවේ රටේ සම්පත් පාවා දෙනවා, විදේශිකයන්ට ලබා දෙනවා, මේවා රැක ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිය ඇතුළු සියලු දෙනාම එකමුතු විය යුතුයි කියලා මහා වගාඩම්බර ප්‍රකාශයක් කරලා තමයි එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉන් පස්සේ පවත්වපු මැයි රැලිය ගාලු මෝදුර පැවැත්වුවේ. අද අපිට ආර්ථිකය බුම්බත් වෙලා ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා 2019 බදුසහන දීලා ඉන් අනතුරුව අද මේ බලශක්ති ශේෂ්ත්‍රයේ පුජ්ජලිකාංශයට කියන්නේ තවදුරටත් 2022 සිදු කරන ලද ඒ ලිබරල් කරන ප්‍රතිපත්තිය තවදුරටත් කිරීමට පනත ගෙනීම අභාවවාචක සිද්ධියක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙනවා ඇති. අද බොහෝ දෙනෙක් කතා කළා මෙතන දැන් ගෑස් පෝලිං නැහැ, තෙල් පෝලිං නැහැ, විදුලිය කැපෙන්නේ පැය දෙකයි, ඒ නිසා දැන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. ඇත්තටම මේ අර්බුදයේ සටන් විරාමයක් තමයි දැන් එළඹිලා තියෙන්නේ. අපි දන්නවා මේ රටේ මාසයක වියදම් ගත්තොත් ආසන්නයෙන් අපිට ඩොලර් මිලියන 1200ක පමණ අපනයන ආදායමක් තිබුණා. ඒ වගේම අපේ වියදමක් තිබුණා ඩොලර් මිලියන 1900ක පමණ ආනයන වියදමක්. ඉතින් මේ අතරේ අපට තිබුණා මාසයකට ඩොලර් මිලියන 600ක් පමණ විදේශ ණය ගෙවීමේ අවශ්‍යතාවය. අද කොහොමද මේ සමතුලිතතාවය ළඟා කරගෙන තියෙන්නේ? අර 1900 තිබිච්ච ආනයන වියදම 1600ට ගෙනල්ලා තියෙනවා. ඩොලර් මිලියන 600ක ණය ගෙවීම සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙනවා. ඒ විදිහට අපි අන්තර්ජාතික මූල්‍ය වෙරළපොලෙන් ණය නොගෙවපු බුම්බත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළා තියෙනවා. කිසිම රටක් ඊළඟ දශකයේදී, ඒ වගේම කිසිම අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොලක් ඊළඟ දශකයේදී අපිට මූල්‍ය වෙළඳපොලෙන් අපිට ණය ගන්න බෑ. ඊළඟට අපි තෙල් ගෑස් ගත්තොත් අද ගෑස් ඉල්ලුම හරියටම 50%කින් අඩු වෙලා තියෙනවා. කණිය තෙල් ගත්තොත් ඩීසල් ඉල්ලුම 52%කින්, පෙට්‍රල් ඉල්ලුම 126%කින් අඩු වෙලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තාම මේ පෙට්‍රල් ඩීසල් ආනයනයට ගිය වියදම අද 40%කින් අඩු කරලා තියෙනවා. ඒ මගින් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ වගේම විදුලි ඉල්ලුම. විදුලි ඉල්ලුම 120%කින් පමණ අඩු වෙලා තියෙනවා. මේ නයි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ආර්ථිකයේ ඍණ වර්ධනය 10%ට කිට්ටු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. කර්මාන්ත වැහෙනවා, සේවා අහිමි වෙනවා, රැකියා අහිමි වෙනවා. ඒ අනුව මතක තබා ගත යුතුයි අපි සියලු දෙනාම මේ ඇති වෙලා තියෙන සටන් විරාමය ඊළඟ වටේදී එන්නේ දවැන්ත සමාජ කැරල්ලක් හැටියටයි එන්නේ. අද මේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,00,000ක් තියෙනවා. ඒ 10,00,000න් 90,000ක් පමණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ඒ 90,000න් 27,000ක්ම මේ වෙනකොට වැහිලා ඉවරයි. ඊළඟ මාස 3 නැත්නම් 4 ඇතුළත මේ ඉතිරි ව්‍යාපාරවලටත් මේ අලුත් බදු එක්ක, මේ අලුත් පොලි අනුපාත එක්ක, මේ අලුත් උද්දමන ක්‍රියාකාරීත්වය එක්ක ඉතාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න නියමිතයි. එනිසා මේවා ගැන විවේචනය කරන්න පුළුවන් ආණ්ඩුවට පහර දෙන්න පුළුවන්. නමුත් වගකිව යුතු විපක්ෂයක් හැටියට මම කැමැති මේ අවස්ථාවේදී යෝජනා කීපයක් බලශක්ති අමාත්‍යතුමා තින්නලායි බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න. පළමුවෙන්ම අපි විශ්වාස කරනවා නම් රට වටෙන් ලෝකෙ වටෙන් ඇවිල්ලා තවත් තරඟකරුව ඉදිරිපත් වෙයි කියලා අපේ කඳු තෙල් බෙදා හැරීමට IOC එක ආව වගේ ඊට කලින් අදහසක් තිබුණා 2002 දී සිනෝපැක් එකට තව තුනෙන් එකක් දෙන්න පසුව රජය සතු කරගත්ත ඒ තුනෙන් එකක් එහෙම ලේසියෙන් අන්තර්ජාතික වෙළඳ පොලෙන් එන්නේ නැහැ. ඇයි? අපේ මෙතන නිපදවන්නේ මෙතන ගෙවන්නේ රුපියල්වලදී. ඒ රුපියල් ආපහු ඩොලර් කිරීමේ අර්බුදයක් තියෙනවා පිටරටට ගෙනියන්න. දැන් IOC එක මේ බේරිලා තියෙන්නේ ඉන්දියාවට අපි තියෙනවා අපිට තියෙනවා ගෙවන්න ACU Asian Union ඒ ක්ලියරන්ස් වල ඩොලර් බිලියන 4.8ක් ඉන්දියාවේ එක අත්හිට වූ දවසට IOC එකට තෙල් ගෙන්නන්න වෙන්නේ නැහැ. ඒ නිසා යම් විදේශ සමාගමක් එනවා නම් ඒ විදේශ සමාගමට සිද්ධ වෙනවා කාලයක් ඩොලර් වලින් ගෙන්නලා රුපියල් වලින් උපයන්න. එහෙම සූදානම් වෙච්ච ආයතන තියෙනවද මම දන්නේ නැහැ. එමෙ එනවා නම් එන්නේ දේශපාලන අරමුණු සඳහා පමණයි. එහෙම හරි ඒ අදියේ තවත් එක් ආයතනයක් පැමිණීම මං හිතනවා මේ තියෙන තත්ත්වයට යම් ප්‍රමාණිකවට උපස්තම්භක වෙයි. මේ තියෙන තත්ත්වෙන් ඉදිරියට යන්න. ඒ වගේම මේ බලපත්‍ර ලබා දීමෙන් අනිවාර්යයෙන්ම කළු කඩේ බිහි වෙනවා. මෙවැනි තත්ත්වයක් ඉන්දියාවේ 1991 කලින් තිබුණා. එක්සින් ක්‍රිප්ස් කියලා. ඒ කියන්නේ අපනයන කරුවන්ට තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ තෙල් ගෙන්නා ගැනීමේ අයිතිය ලබා දීලා ඒ තත්ත්වයට එක්ක උනේ මොකද කළු කඩයක් බිහි වුණා. ඒ නිසා මේ කළු කඩය වළක්වා ගැනීම ඉතාම අවශ්‍යයි. මේ බලපත්‍ර වලින් ලැබෙන ඒ කර්මාන්ත කරුවෝ ඒ තෙල් තමන්ටම පාවිච්චි කරනවාද එමන් නැත්තම් වෙනත් තැන් වලට ඒවා පාවිච්චි කරනවාද කියන එක වැළැක්වීමට ක්‍රමවේදයක් ඇති කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. තුන්වෙනි තෙල් පිරි පහදුව නවීකරණය කිරීම ඉතා අත්‍යවශ්‍යයි. මොකද මේකේ තාමත් අයිතිය දීලා නැහැ. පිරිපහදු කරණය සඳහා විදේශ සමාගමකට හෝ දේශීය සමාගමකට අයිතිය දීලා නැහැ. ඒ නිසා මේ පිරිපහදුව පවත්වා ගැනීමත් පිරිපහදුව නවීකරණය කිරීමත් ඉතාම අවශ්‍යයි. ඒ වගේම පිරිපහදුවට ගැළපෙන ඵලදායිතාවයේ තියෙන තෙල් මිලදී ගැනීම ඉතා අවශ්‍යයි. මේ මෑතදී ගත්ත උරාල් තෙල්වල ගැටලුව මර්බන් තෙල් වෙනුවට ගත්ත තෙල්වල ගැටලුව ඒ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සල්ප අනුපාතයේ ප්‍රශ්නයක් තියෙනවා. එවැනි දෑ නොකොට තෙල් පිරිපහදුවට ගැළපෙන තෙල් මිලදී ගැනීම ඉතාම අවශ්‍යයි. ඒ වගේම මෙවැනි ආකාරයක තරඟයක් ඇති කරනවා නම් 2002 පනතෙන් ඇති කරා මහජන උපයෝගිතා කොමිසම. ඒ මහජන උපයෝගිතා කොමිසම ඇති කළේ තරඟකාරී පදනමින් බලශක්ති ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක වෙනවනම් ඒ තරඟකාරී පිරිස් පාලනය කරන නියාමනය කරන්න තමයි ඒ මහජන උපයෝගිතා කොමිසම ගෙනාවේ. ඒකට අනුකූලව තමන්ගේ පනත වෙනස් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ පමණයි. එහෙමනම් මේ කන්ටේ නීතිගත සංස්ථාවට තරඟකරුවන් ගෙන්නනවා නම් ඔවුන්ගේ ප්‍රමිතිය, ඔවුන්ගේ නියාමනය, ඒ වගේම ඔවුන් සිදු කරගෙන යන ක්‍රියාවලිය නියාමනය කිරීමට නිලධාරී මට්ටමේ කමිටුවක් නෙවෙයි ස්වාධීන කොමිසමක් අවශ්‍යයි. ඒ තමයි මහජන උපයෝගිතා කොමිසම. ඒ නිසා මං හිතන්නේ අපි මේ කන්ටේ නීතිගත පනත සංශෝධනය කළා මහජන උපයෝගිතා කොමිසම බලාත්මක කරන්න ඕනේ කන්ටේ ශේෂ්ත්‍රයේ තියෙන තරඟකාරීත්වය කළමනාකරණය කිරීමට, නියාමනය කිරීමට, පාලනය කිරීමට. ඊළඟට විවෘත ප්‍රසම්පාදනය. අද අපිට වාර්තා වෙන හැම ආකාරයකින්ම පේනවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට
බුද්ධවර්තා විනාඩි
කඩේ සල්ලි එනවද, කළු සල්ලි එනවද, මුදල් විශුද්ධිකරණය වෙනවද, අධික ලාභ ලබනවද කියන ගැටලුව. පසුගිය අගෝස්තු 24 වෙනිදා මම ඇමතිතුමාට ජනාධිපතිතුමාටත් ලිපියක් මගින් යොමු කළා මේ කාරණේ. ඒ වගේම දැන් ගලඟුරු පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නය විජිගණකාධිපතිවරයා විමර්ශනය කළා. ඒ වගේ මේ සිදුවීමේදී මහජන විශ්වාසය දිනා ගන්න නම් විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම විවෘත මිල සූත්‍රය ඉතාම අවශ්‍යයි. මිල සූත්‍රයක් තිබුණා හිතුච්ච හිතරලාට පොඩ පොඩ අඩු කරන්න නෙවෙයි, සෑම මසකම නිවැරදිව ජනතාව දැනගත යුතුයි තමන් ගෙවන්නේ පෙට්‍රල් වලට ඩීසල් වලට නිසි මිලද කියලා. අද සිංගප්පූර් ෆ්ලැට්ස් ගත්තහම ඩොලර් 120ක් විතර වෙන්නේ ඩීසල්, ඩොලර් 95ක් විතර වෙන්නේ පෙට්‍රල්. ඒ කියන්නේ රුපියල් 250ට අඩුවෙන් තමයි පෙට්‍රල් ඩීසල් තියෙන්නේ. නමුත් අපි දන්නවා මේවා 300 ගණන් 400 ගණන් කියලා. එහෙනම් ඒ ජනතාවගේ සල්ලි වලට, ජනතාව කරන වියදමට සරිලන ආකාරයට තමන්ට මේක ලැබෙනවද කියලා දැනගන්න ජනතාවට අයිතිය
තියෙනවා. ඒ
නිසා අනුගමනය කරන්නයි කියලා මම කියනවා. ඒ වගේ මම අවසාන වශයෙන් කියනවා මේ ආයතනයේ සේවක පිරිස කාර්යක්ෂමව යොදා ගැනීමට නම් වෘත්තීය මට්ටමේ පිරිසක් කන්තේ නීතිගත සංස්ථාවටත් කන්තේ නීතිගත පර්යන්තයටත් එහි පාලනයට සභාපතිවරතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළ මේ අර්බුද කාලේ ඒ වගේම එහි සේවකීන් ඇතුළු සියලුම දෙනාට ඇදීමේ ක්‍රමවේදයකට යටත් කරන්න ලෙස ඉල්ලා සිටිමින් මම නිහඬ වෙමි.
ඉස්සරේ ඉස්සතේ ගරු මන්ත්‍රීතුමා මීළඟ ගරු ජී රත්නසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක්
තියෙනවා. ස්තුතියි අපේ මුල් අසනට මන්ත්‍රීතුමනි. මම කැමති හරියට මේ රට මේ වෙනකොට තියෙන්නේ මඩේ එරුණු මිනිහෙක් කලබලෙන් ගොඩේෙන් දඟලනකොට තව තවත් මඩේ එරෙන එක වළක්වන්න බෑ. රජයේ ඇතැම් තීන්දුත් ගන්න යන ක්‍රියාමාර්ගත් එහා සමානයි කියලා මට හිතෙනවා. අද මේ විවාද කරන කණිතල් නිෂ්පාදන විශේෂ විද්‍යාල පනතත් මම විශ්වාස කරනවා එවැනි දෙයක්. කණිතල් නිතික සංස්ථාවේ අලාභයට බලපාන හේතු ගොඩක් තියෙනවා. අපේ ඇමතුමා එක උදේ පැහැදිලි කළා. විශේෂයෙන් පිරිවැය ආවරණය නොවන විකුණුම් මිලක් නියම කිරීම, ඒ වගේම විදේශ විනිමය අනුපාතයේ ඩොලර යගේ ඉහළ යාම නිසා වන බලපෑම, ඊළඟ ණය සඳහා ගෙවන අතිවිශාල පොලිය, ඊළඟ ආයතන ඉහළ පොදු කාර්ය පිරිවැය හා සමහරලාට සංස්ථාවෙන් තියෙන අකාර්යක්ෂමතාවය මේකට බලපානවා. මේ පනතේ විධිවිධාන වලින් ඩොලරේ යගේ ඉහළ යාම සම්බන්ධයෙන් කිසියම් සහනයක් ලැබෙන්න පුළුවන්. මොකද යම් කාලයක් ඒ අය ඩොලර් වියදම් කරලා ගියන්නේ ඩොලර් අනුපාතයේ යම් අලාභයක් එයාලා විඳ දරා ගන්න ඕන. ඒකට යම් කිසි විසඳුමක් ලැබෙයි. හැබැයි මම විශ්වාස කරනවා මේ අනිකුත් කිසිදු වියදමක් අඩු කිරීමට මේ පනතේ මේ විධිවිධාන වලින් හැකියාව ලැබෙන්නේ නැහැ. අපි අලුතින් එන සමාගම් වලට මේ තෙල් සැපයුම බාර දුන්නාම මාස 6ක වැනි කාලයකට එයාලගෙන් යම් ණය පදනමක් යටතේ මේ තෙල් ගන්නන්න හැකියාව ලැබේවි. හැබැයි ඒ මාස 6 අවසානයේදී එතුමලා මෙහෙන් ඉන්ධන විකිණීමෙන් එකතු කර ගන්නා රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරන ලාභයත් එක්කම ගෙනියන්න පෙළඹෙනවමයි. ඒක අනිවාර්යයෙන්ම ගෙන යා යුතුයි. ඒ නිසා නැවතත් අපට తాවකාලික උපුංචි සහනයක් ලැබුණට මේ එන සමාගම් තමන්ගේ රුපියල් ආදායම ඩොලර් වලට පරිවර්තනය කරලා නැවත ගෙනියන්න හදනකොට මේ අර්බුදය උග්‍ර වෙලා යනවා. ඒ නිසා මේකෙන් ඒ විදේශ විනිමය අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ. මේකෙන් විතරක් නෙමෙයි දේශීය වෙළඳපළේ බාණ්ඩ හෝ සේවා අලෙවිකරන එන විදේශීය ආයෝජකයෙකු මේ මොහොතේදී කාගෙවත් මේ විදේශ විනිමය අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැනට චනිතල නිතිකාස සංස්ථාව සතුව තියෙන ඉන්ධන පිරුණුහල් 1200ක් ආසන්නේ. ඒ 1200ක විකුණුම් ආදායමෙන් අපිට යම් දායකයක් ලැබෙනවා. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය ඉක්ම විකුණුම් ආදායම යම් කොටසක් තියෙනවා. ඒකෙන් තමයි සංස්ථාවේ ස්ථාවර පිරිවැය පියවගන්නේ. හැබැයි දැනට පිරුමහල් 1200කින් එන දායකය පිරුමහල් අපට 600ක් විතර ඉතුරු වෙනකොට ඒ දායකෙන් අර ස්ථාවර පිරිවැය පියවගන්න බෑ. දැන් මම හිතන ඇමතුමා සෑහෙන උත්සාහයක් දරලා අලාභ අවම වෙන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. හැබැයි මේ තත්ත්වය තුළ මේ ඉන්ධන පිරුණ සංඛ්‍යාව අඩු වුණොත් අපේ දායකය අඩු වීමෙන් අපේ අලාභය තවදුරටත් ඉහළ යනවාමයි. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේකෙන් එන්නේ කණිත නිතිකා සංස්ථාවේ අලාභය නැත්තම් ස්ථාවර පිරිවැය දරාගත හැකි අයබාරයක් උපය ගන්න බැරි වෙන තත්ත්වයක් උදා වීම. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී මේක මීට කලින් ගත යුතුව තිබුණ තීරණයක්. ඒ වෙලාවේ ගත්තනම් ආර්ථිකයේ වැටලා නැතුව තියෙද්දි ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඇත්තටම කණිජ තෙල නිතිකා සංස්ථාව ඉන්ධන මිල තීරණය කරන්නේ අපේ අලාභය අයින් වෙන විදිහට තමයි මේ මොහොත වෙනකොට. දැන් අපේ අලාභය අයින් වෙනකොට ඉන්ධන මිල තීරණය කරනකොට මේ මිල ඇතුලේ මම විශ්වාස කරනවා මට තියෙන තොරතුරු මත රුපියල් 13ක 14ක පමණ අගයක් හැම ලීටරයක්ම මිල ඇතුලේ තියෙනවා අපේ ණය පොලිය වෙනුවෙන්. හැබැයි ඉන්දියානු ඔයිල් සමාගමට හෝ දැන් අලුතෙන් එන්නේ සමාගම් වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි අපේ වියදම් පියවා ගැනීම සඳහා එකතු කරන හැම රුපියලක්ම මිලට එකතු කරනකොට අර සමාගම් වලට අතිවිශාල ලාභයක් ඉපයීමේ හැකියාව ලැබෙනවා. ඒ කණිත නිතිකා සංස්ථාවට ලැබෙන්නේ නැහැ. ඒ කණිත නිතිකා සංස්ථාවට ඒක ලැබුණ නැතුවම හැබැයි සංස්ථාවේ වියදම් අඩු කරගන්න සංස්ථාවේ පොදු කාර්ය පිරිවැය අඩු කරගන්න
පොදුවර්තා විනාඩියක
කාලයක් ලැබෙන්නේ නැහැ. අපේ ගරු මුලාසනාරට මන්ත්‍රීතුමනි මම කතාව නවත්තලා මං හිතන්නේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපි ස්වාධීන වුණු මන්ත්‍රීව 13 දෙනෙකුට මේ පාර්ලිමේන්තුවේ අද වෙන් කරලා තියෙන විනාඩි 7.5යි. විනාඩි 7.5යි කියන්නේ එක්කෙනෙකුට තප්පර 34යි. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන දැන් මේක විනාඩි 5කට අඩු කරපු ගමන් අපිට එක්කෙනෙකුට හම් වෙන්නේ විනාඩි 24යි. මේ පාර්ලිමේන්තුවට අපි එන්නේ මොකටද? ඒ නිසා මම හදාගෙන එන කතාව මට අඩු ගානේ විනාඩි 6-7ක් කතා කරන්න බැරි නම් අද අපි 13 දෙනෙකුට දුන්නු විනාඩි 7.5 ඒකත් 5ට අඩු කරන්න මේ පාර්ලිමේන්තුවට විලිලැජ්ජාවක් නැද්ද? ඔබතුමාලා කියන්න. අපි කොහොමද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? අපේ ඡන්දදායකව බලාගෙන නැද්ද? මොකක් හරි ක්‍රමයකට අඩු ගන්න එහෙ නැත්තම් මේක උදේ වරුවට දාලා අපට දෙන්නේ විනාඩි 7 නම් අනික් අයකින් කොහෙන් කොහෙන් හරි කපන්න මේ 13 දෙනාට දෙන විනාඩි 7 කපා කපන්න එපා කියලා මම මේ කියන්නේ අසාධාරණයි මේක අසාධාරණ අපි කතා කරන්න ඕනේ නැද්ද දැන් මගේ මේ කතාව මම එහෙම මෙහෙම වචන ටිකක් ඇහිඳගත්තා මට මේ පණතේ තියෙන අඩුපාඩු ටිකක් පෙන්ලා දෙන්න අවශ්‍යයි හැබැයි ඒ අඩුපාඩුව පෙන්ලා දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ අපේ විනාඩි 5කට කියන ඔබතුමා මම කතාවට ලෑස්ති වෙනකොට මේක කතාව ඉවරයි කියන ඔබතුමාට කරන්න දෙයක් නැහැ මම දන්නවා නමුත් මම මේ ගරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා අඩු ගානේ මේ අපි ආව 13 දෙනාට දෙන විනාඩි 7 හෝ 6 මේක කපන්න එපා අනික් අයගෙන් කපන්න හැබැයි අපේ විනාඩි ටික දෙන්න මම මේ මගේ කතාව සභාගත කරනවා මම ඔබතුමාගේ ඉල්ලන මේක හැන්සාඩ් ගත කරන්න අවම වශයෙන් හැන්සාඩ් වාර්තාවේ ඇතියි සාමාන්‍ය මහජනතාව මේක
නොදැක්කා පිළිබඳව කතා කරන්න මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා ඊට පෙර මූලාසනයට වීරසුමන ගරු මන්ත්‍රීතුමා
මිත්‍ර මන්ත්‍රීතුමාගේ වෙලාව ගැන කිව්වා දලසලහ පෙරු මැතිතුමා ජනාධිපතිවරණන් අපිටත් ඕකම තමයි වෙන්නේ. මුලසනේ සභාපතිතුමනි
අනිවාර්යයෙන්
වාසුදේව නානායක්කාර ගරු ඇමතිතුමා වෙනුවෙන් මම වචනයක්වත් කතා කරන්න නැහැ මම හැමදාම ගරු කරන නායකයෙක්. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන කිටුම්පත ගරු අමාත්‍යතුමා ශේබාර අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විවාදය මුලස්සරේ සභාපතිතුමනි මම විශ්වාස කරනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදුලි බල අමාත්‍යාංශයේ මේ වෙනකොට මූණ දෙන අර්බුදයත් එක්ක ගරු අමාත්‍යතුමාට මේන් එහාට කරන්න විකල්පයක් නැහැ ඒ නිසා මම හිතනවා මේක කාලෝචිත යෝජනාවක් කියලා මුලස්සරේ සභාපතිතුමනි ගරු අමාත්‍යතුමාට මාසයකට තෙල් ආනයනය කිරීම සඳහා US මිලියන 400ක් අවශ්‍යයි. එතුමාකට අවුරුද්දට US බිලියන 5ක් අවශ්‍යයි. තෙල් ආනයනය කිරීමට විතරක්. එතකොට අපි දැක්ක පහුගිය කාලේ සමහර අවස්ථාවල ගෑස් බිල ගෙවන්න US මිලියන 5ක් 10ක් අපිට හොයාගන්න බැරි වෙලා අපි හිර වෙච්ච අවස්ථාවක් තිබුණා. ඒ නිසා එතුමාට US බිලියන 5ක් අවුරුද්දකට තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍යයි. මේ වැඩපිළිවෙල තුල එතුමට වසරකින් එතුමට තෙල් ගෙන්වීමේ අවස්ථාව ලැබෙනවා මුදල් ගෙවීමකින් තොරව. ඒ නිසා අපිට මුදල් වැය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ලබා දෙන ඒ සුදුසුකම් ලබන පුද්ගලයන් විසින් තෙල් ආනයනය කරනවා අවුරුද්දක කාලයක අපිට සහනයක් ලැබෙනවා. ඒ නිසා මේ යෝජනාව අපි විශ්වාස කරනවා මේට අවුරුදු 5කට 10කට කලින් ආවනම් අපි වුණත් පක්ෂ නොවෙන්න තිබුණා. මොකද අපි ගත්ත මතය දැන් අපේ චම්පි කරන්න වගේ ඇමතිතුමා කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ගත්ත දේශපාලන தත්ත්වේ. එතුමා කිව්වා දැන් ණය ගෙවා ගන්න බෑ කියලා. ඔව්. ඇයි ණය ගෙවා ගන්න බැරි වුනේ? එතුමා අමාත්‍ය ධූරයේ දරපු කාලයේ පමණක් නිදහසෙන් පස්සේ සියලුම රජයන් ගත්ත ණයත් එතුමා ඇමතිකම ගත්තට පස්සේ ඒ ආණ්ඩුව ගත්ත ණයත් ගත්තාම එක හා සමානයි. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි සියලු රජයන් විසින් ගත්ත ණය ගෙවා ගන්න බැරි වීමත් තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හරහා ගරු අමාත්‍යතුමා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැන් විපක්ෂය මේකට පක්ෂ වෙන්නේ නැත්තේයි කියන එක අපට සාධාරණව තේරෙනවා. මොකද ඔබතුමාලා කැමති තෙල් ටික නැති වෙන්න ඕනේ. පෝලිං දිග්ගස්සෙන්න ඕනේ. මිනිස්සු පාරට බහින්න ඕනේ. අරගලේ ආයෙ එන්න ඕනේ. ආණ්ඩුවට ගහන්න ඕනේ. එහෙම පුංචි කාලකන්ණි සතුටක් තමයි තමුන්නාන්සලට තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුල අවශ්‍ය වලටත් වැඩිය තෙල් ටික ඇවිල්ලා සියලුම ඉන්ධන පෙරම් හලලා තෙල් ඇවිල්ලා QR කෝඩ් නැති වෙලා මිනිස්සුන් අවශ්‍ය ටික තෙල් ටික ඇවිල්ලා මිනිස්සු සාමාන්‍ය පරිදි ජීවත් වීම තුල මේ ප්‍රශ්නේ විසදෙනවා. ඒ නිසා විපක්ෂයේ හැටියට ඔබ මේ කරන විවේචනය පිළිබඳ අපි කලකිරෙන්නේ නැහැ. අමතතුමා අධෛර්යමත් වෙ යුතු නැහැ. ඒ නිසා ඇමතිවරයා තරුණ අමාත්‍යවරයෙක් කැටිට මේ විෂය භාරගත්ත දවසේ ඉඳලා මේ ශ්‍රේෂ්ඨය ශක්තිමත් කරන්න එතුමා විශාල කැපකිරීමක් කරනවා. එතුමා විශාල මහන්සියක් දරනවා. මම සමහර දවසට උදේට 7ට කතා කරනකොට එතුමා අමාත්‍යංශය. රෑ 9ට කතා කරනකොට එතුමා අමාත්‍යංශය. එතුමාටම හරියන ලේකම් මහත්වයකුත් ඉන්නවා. දෙන්න මේ වගේ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨය ශක්තිමත් කරලා මේක හරි මාවතට ගේන්න තුමලා විශාල කාර්යභාරයක් කරනවා. දැන් ඒකටම හොඳ රාජ්‍ය මාත්‍රු දෙන්න එක හම්බෙලා තියෙනවා. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ පනත ගෙනීම තුලින් අපි පිළිගන්නවා කණිතල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරිය හොසි වෙනවා. කණිතල් නීතිගත සංස්ථාවේ ශේකයන්ට යම් බියක් ඇති වෙන්න පුළුවන්. මම දැක්ක අදත් කණිතල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සේවකයන් ඇවිල්ලා උද්ඝෝෂණයක් කරා. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගොඩක් අපේ දිස්ත්‍රික්කයේ කට්ටිය ඉන්නේ. ඒ නිසා ගැටුමකට කරගන්න එපා. වෘත්තීය සමිති හැටියට ඉතින් ඒගොල්ලොත් වෘත්තීය සමිති නායකයන් හැටියට සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු ඇමතුමා මේ පනත ගැනීම තුලින් සේවක කප්පාදුවක් වෙන්නේ නැහැ. සේවකයන්ට අර්බුදයක් වෙන්නේ නැහැ. මේ මේ පනත නොගැනීම තුලින් තමයි සංස්ථාව මීට වැඩිය නරක තැනකට යන්නේ. මේ පනත නොගෙනාම නම් සංස්ථාව සමහරට පෞද්ගලිකකරණය කරන්න වෙයි. මේ පනත නොගෙනාම නම් සංස්ථාව විකුණන්න වෙයි. හැබැයි මේ පනත ගෙනීම තුලින් සංස්ථාව සුරක්ෂිත වෙනවා. සංස්ථාවේ කිසිදු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කණිතල් නීතිගත සංස්ථාවේ සියලු වෘත්තීය සමිති වලින් මම ඉල්ලීමක් කරනවා. මොකද අපේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් වැඩ කරන නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. ගරු ඇමතිතුමා කිසිම අවස්ථාවක මේ ආයතනේ වැටෙන්න දෙන්නේ නැහැ. ඒ වගකීම අපි එතුමාට ලබා දෙනවා. ගරු මුලසනේ සභාපතිතුමනි, අපි දන්නවා දැන් අද ඛනිජ තෙල් සංස්ථාව තියෙන තත්ත්වය. අද ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට විතරක් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය විතර ට්‍රිලියන 1.2ක් ණයයි. මහජන බැංකුව සහ ලංකා බැංකුව මට මතකයි ඒ දවස්වල මාසයකට තෙල් ආනයනය කිරීම සඳහා අපිට ඒ දවස්වල US බිලියන 60ක් විතර අපි වැය කරා. අපි US බිලියන 60ක් ණයට ගන්නවා ලංකා බැංකුවෙන් නැත්තම් මහජන බැංකුවෙන්. හැබැයි අපි තෙල් ටික වික්‍රහම අපිට තියෙන US බිලියන 40යි. ඒ කියන්නේ 20ක් අපි සහනාධාර දීලා. අපි හැම රජයක්ම මේ සහනාධාර දීලා. ඒ නිසා පළවෙනි මාසේ US බිලියන 20ක් බැංකුවට ණයයි. දෙවෙනි මාසේ US බිලියන 40යි. තුගෙනි මාසේ US බිලියන 60යි. මෙහෙම ණය වෙලා සහනාධාර දීලා අද ට්‍රිලියන 1.2ක් අද ඛනිජ තෙල් සංස්ථාව බැංකුවට ණය වෙලා. අද බැංකු ටික මේක ගෙනිය ගන්න බෑ. ඒ නිසා මේ විවිධ පුද්ගලයන් කියනවා ලෝක වෙළඳ පොලේ සිංගප්පූරුවේ ගාණ මෙච්චරයි, අරක ගාණ මෙච්චරයි. එක පැත්තකින් මිලගෙන කතා කරනවා, තව පැත්තකින් බැංකු ටික එක්කව් වෙලා ඛනිජ තෙල් සංස්ථාව ගැන තෙල් වලින් සල්ලි ටික කපනවා. ඒ නිසා මේක කලමනාකරණයකට යනවා කියන එක පහසු කාර්යභාරයක් නෙවෙයි. ඒ නිසා ගරු ඇමතිතුමාට සිද්ධ වෙනවා ණය ටික ගෙවන ගමන් පාරිභෝගිකයට තෙල් ටික දීලා ණය ටික ගෙවාගෙන ආයතනයක් පවත්වාගෙන යාමේ. මේක මැනේජ්මන්ට් එක, මේක නිකන් කම්පැනියක්. සමේක කියන තරම් පහසු කාර්යභාරයක් නෙවෙයි. ඒ නිසා ගරු ඇමතිතුමා දැඩි උත්සාහයක යෙදුණා. දැඩි උත්සාහයක ඉදලා තමයි මේ කටයුත්ත කරේ. ඒ වගේම ගරු ඇමතිතුමා මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිළිබඳ විශාල චෝදනා ගණනාවක් තියෙනවා. ඔබතුමා දන්නවා මේ ඒකාධිකාරිය තුලින් මේ නිලධාරි තෙල් ගෙන්වීමේදී විශාල වශයෙන් වංචා කරනවා කියලා. මේ නිලධාරින්ට විශාල චෝදනා තියෙනවා. සමාගම් වෙනවා. ඒ සමාගම් වෙලා තෙල් ගෙන්න කතා කරනවා. ඒ නිලධාරින් විසින් විශාල මේ ඛනිජ තෙල් සංස්ථාව යටතේ නිලධාරින් ගැන විශාල චෝදනා ගණනාවක් තියෙනවා. මේ ඒකාධිකාරිය හරහා තමයි මේ චෝදනාව එල්ලලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ඒකාධිකාරිය බිදහෙලීම හොඳයි. මේ තරගකාරීත්වය හොඳයි. ඒ නිසා මම දැක්ක චම්පි කරනවා කැමතුමා කිව්වා මේ නියාමනය කරන්න මොකක්ද අර එකට දෙන්න කිව්වේ මේ මහජන උපයෝග දක්කොමිසමට මොකට දුන්නත් ඕකට නම් දෙන්න එපා. මම ඔබතුමාට කියනවා නියාමනය කරන්න. නියාමනයක් අවශ්‍යයි. නියාමනය පිළිබඳ ගැටලුවක් නැහැ. මොකද මේ දේශපාලනය කරන උපයෝගිතා කොමිෂන් සභාවලට මේ මයික් දැක්කම කතා කරන උපයෝගිතා කොමිෂන් සභාවටවත් දීලා වැඩක් නැහැ. ඒ නිසා නියාමනයක් අවශ්‍ය අපිත් එක පිළිගන්නවා. මේක නියාමනයක් වෙන්න ඕනේ. හැබැයි නියාමනයේ වීමේදී ඒක ස්වාධීන නියාමනයක් වෙන්න ඕන ගරු ඇමතුමා. ඒ නිසා අපි ඔබතුමාට කියනවා අද වෙනකොට අපිට දැනෙනවා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක යම් තැනකට අරගෙන යනවා. අපේ වාසුදේව නානක්කර ඇමතුමා මගේ දිහා බලලා හිනා වෙනවා. ඔව් මං හැමදාම කියනවා වාසුදේව ඇමතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වැඩියෙන්ම මේ පාර්ලිමේන්තුවේ විවේචනය කරපු කෙනෙක් මම. හැබැයි ඔබතුමා අපිට කියන්න මොකද්ද විකල්පය? අපිට කියන්න විකල්පය අපි බැලුවා, අපි ලකුණු දාලා බැලුවා. අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ලකුණු දාලා බැලුවා. දැන් බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා මම පොඩි ගරුත්වයක් තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නායක ඇදෙන්නේ. හැබැයි මම හිතුවේ නෑ මේ වගේ පහත් තත්ත්වයට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත් වෙයිද කියලා. දැන් මගේ නාවලපිටි ආසනේ රැස්වීමක් තිබ්බා මේ ගිය සතියේ පෙරේදා. මේ රැස්වීම දැකලා රැස්වීමට ආපු සෙනඟ දැකලා සජිත් ප්‍රේමදාස මහත්තයා මන් දැක්ක අයියේ කියනවා නාවල පිටියට මහස්සන එකක් ගෙනෙල්ලා ලෝක ආහාර අර්බුදයක් ලෝක මොකද ආහාර ලෝක ආහාර දිනයක් මොකද ඊයේ දවස මේ ආහාර දිනේ කෘෂිකර්මයේ කාපු මිනිය සෙනග ගෙනෙල්ලා නාවල පිටියට එහෙනම් මොකද්ද මේ ඇයි මේ මොකද්ද ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ ඔබතුමාලට ඔබතුමාලගේ නාවල පිටියේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක කවුද බූරු ගහන එක්කෙනෙක් ඉන්නේ බූරු ගහලා දෙපාරක් කිරේ ගියා තමුන්නාන්සේලගේ සමගි ජාතික බලවේගයේ සංවිධායක බූරු ගහලා හිරේ ගියා අත්තඩංගුවට ගත්තා කසිපු පෙරලා වුණා ඉතින් මේ මිනිස්සයා 80 දෙනෙක් එක්කරගෙන ආවා උද්ඝෝෂණයකට මොකද්ද තමුන්නාන්සේලා කරන්නේ එතුමාට අහුවම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගොළු උද්ඝෝෂණයක් කරන්න කියලා ද ඔබතුමාලට විතරද රැස්වීම කරන්න පුළුවන් අපට රැස්වීම කරන්න බැයිද ඔබතුමාලා හිතාගෙන ඉඳියේ අරගලෙන් පස්සේ පොදු ජන පෙරමුණ ඉවරයි අරගලෙන් පස්සේ මේ පැත්ත නැහැ ඒ නිසා තමුන්නාන්සේලා බලන්න තමුන්නාන්සේලා හිතන දේ නෙවෙයි අද වෙනකොට මේ ආර්ථික අර්බුදයේ විසඳුමක් යනවා අද ගෑස් ටික එනවා තෙල් ටික එනවා අද හාල් මිල අඩු වෙනවා පිටි මිල අඩු වෙනවා ගෑස් මිල අඩු වෙනවා අද තෙල් මිල අඩු වෙනවා කරු හැමතුම අයියත් අඩු කරා තෙල් මිල ඒ නිසා දැන් ආර්ථිකය කලමනා කරගෙනමින් යනවා මේ රටේ මිනිස්සු අද මේක තේරුම් අරගෙන ඉන්නවා අපි නාවල පිටි ආසන සම්මේලනයක් කරේ ඔබලා තුමාලගේ නායකයා දිස්ත්‍රික් සම්මේලන කරන්නේ මහනුවර දිස්ත්‍රික්කෙම ගෙනෙල්ලා තමුනාස්සලමගේ රැස්වීමට විරුද්ධ උද්ඝෝෂණයක් තිබ්බා 88 දෙනයි මුළු මහනුවරින්ම සජිත් ප්‍රේමදාස මහත්තයාට ගේන්න පුළුවන් උනේ 88යි තමුනාස්සේ දැක්කා අපේ සම්මේලනයට ආපු මිනිස්සු ඒ නිසා අපි තමුනාස්සලට කියනවා ඉර්ෂ්‍යා කරන්න එපා
ගරුමන්තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
දැන් මේ රජය ආර්ථිකයේ ශක්තිමත් කරගනිමින් දැන් මේක ඉදිරියට යනවා අපට තේරෙනවා තමුනාස්සලර බලන්නකො මූණු ටික දිහා බලාගෙන හිටියේ තමුන්නාන්සේලගේ නායකයාට දීපු අගමැතිකම දීපු අගමැතිකම ගත්තනම් අද ජනාධිපති මහත්තයෝ ජනාධිපති වුණා නම් තමුන්නාන්සේන තිබ්බ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ අඩුගාන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිකමත් ගන්න තමුන්නාන්සේලගේ නායකයාට පින නැහැ තමුන්නාන්සේලගේ නායකයා ජීවිත කාලෙකට ඒ කියන්නේ ඉතිහාසයේ කවදාවත් රටක ජනාධිපති කෙනෙක් තියා අඩු ගන්න කිසිම දෙයක් කරගන්න බැරි නායකෙක් තමයි තමුන්නාස්සලගේ ජනාධිපති. අර උදේට බලන්න හැමදාම උදේට අවිලක් වගේ කියවගෙන යනවා. අඩු ගන්න මොනවද ඔබතුමාලගේ නායකයා කරන්නේ? ඒ නිසා අපි ඔබතුමාලට කියනවා කරුණා කරලා. තමුන්නාස්සේ මට තේරෙනවා අපිට තේරෙනවා ඔබතුමාලගේ වේදනාව. අපට තේරෙනවා රජයේ ශක්තිමත් වෙනකොට රජයට මිනිස්සු ඒකරාශි වෙනකොට තමුන්නා මම දැක්කයි විපක්ෂ නායකයෙ මූණෙන් ඔහු වෛරෙන් කතා කරන හැටි ඒ පිළිබඳ අපි කලබල විය යුතු නැහැ මම ඒක ගැන කතා කරන්නේ නැහැ ඒ නිසා ගරු ඇමතුමා අවසාන වශයෙන් ඔබතුමා තරුණ අමාත්‍යවරයෙක් හැටියට මේ ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා මගිතනේ කාලෝචිත යෝජනාවක් ඔබතුමා ගෙනල්ලා තියෙනවා මේන් එහාට ඔබතුමාට විකල්පයක් නැහැ ගරු ඇමතුමා ඔබතුමාට මේ පුද්ගලයන් මෙරටේ ජීන ජීවත් වෙන මිලියන 22ක් ජනතාවට අවශ්‍ය ඉන්ධන ටික දෙන්න අවශ්‍ය විදුලිය ටික දෙන්න ඔබතුමාට මේන් එහාට විකල්පයක් නැහැ මේ කාලය තුල මම දැක්ක ඔබතුමාට විශාල ගහන විශාල චෝදනා එල්ල වෙනවා හරියට නිකන් ඔබතුමා ඇමතුණාට පස්සේ තමයි ලංකාවට තෙල් ගේන්න පටන් ගත්තේ වගේ ඔබතුමා ඇමතුණාට පස්සේ තමයි ලංකාවට විදුලිය දෙන්න පටන් ගත්තේ වගේ මෙතෙක් කල විදුලි බල ඇමතුරු මොකවත් කළා නැහැ මෙතෙක් කල ખનිජ තෙල් ඇමතුරු මොනවත්ම කරලා නැහැ ඒ කාලේ තෙල් ගෙනෙල්ලා නැහැ ඒ කාලේ ටෙන්ඩර් තිබිලා නැහැ එහෙම තමයි ගොඩක් අය කතා කරන්නේ හරියට නිකන් මොකද ඒ වෙන මොකුත් නෙවෙයි
කාලේ අවසානයි
වෙන මොකුත් නෙවෙයි කරලා ඔබතුමා මේ ශ්‍රේෂ්ඨ හරියට ශක්තිමත් පොඩ්ඩක් වැඩි වෙ දෙන්න විනාඩි දෙකක් අතර ඔයගේ දිස්ත්‍රික්කේ යාළුවා
සංවිධායකතුමාගෙන් ඉල්ල ගන්න
හොඳයි ඒ නිසා නෑ මට තේරෙනවා ඒ කාලේ නම් ඔහොම කරන්නේ නෑ ඒ නිසා මං කියනවා ඒ නිසා ගරු ඇමතුමා ඔබතුමා ශක්තිමත් මේ ගමන යන්න අපි ඔබතුමාට දෙන්න පුළුවන් ඒ හයිය දෙනවා ඔබතුමා මේ රටේ මේ සියලු දෙනාට මේ අවශ්‍ය තෙල් ටික දෙන්න විදුලිය ටික අකණ්ඩව සපයන්න තමුන්නාසේ මේ ගෙනියන වැඩපිළිවෙලට අපි රජයක් හැටියට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව මතක් කරමින් මම නිහඬ වෙනවා
බොහොම ස්තුතියි